SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
අද දෙසැම්බර් මාසේ 29 වෙනිදා සිකුරාදා මේ අවුරුද්දේ අවසාන සිකුරාදා දවසේ නිසාම මේ සිකුරාදා දවසේ SBS සිංහල වැඩසටහනේ තවත් නිත්‍ය විශේෂාංගයක් වෙන ලෝවට විශේෂාංගයේ අවසාන දිගහැරුම ආරම්භ කරන්නයි අපි මේ සූදානම් වෙන්නේ. සුපුරුදු විදියටම අපේ හිතවත ඇවිල්ලා ඉනවා AFP ප්‍රවෘත්තිජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල් ආයුබෝවන් සුබ දවසක්.
ආයුබෝවන් මදුර.
හොඳයි අපි අද දවසේදී අපේ අවසාන 2017 වසරේ අවසාන ලෝවට විශේෂාංගය ආරම්භ කරන්නේ සිරියාවෙන්. අපිට ආරංචියක් ලැබෙන අමල් අවුරුදු 4ක් තිස්සේ විශේෂම සිරියාවේ රාජ්‍ය විරෝධී කැරලිකරුවන් අතර පත් වෙලා තිබුණු ප්‍රදේශයේ සිටින රඳවාගෙන තිබෙන ඒ සාමාන්‍ය ජනතාවගේ පිරිස්වලින් රෝගී වෙච්ච උදවියගේ ප්‍රථම කණ්ඩායම රෝහල් වෙත ගෙනීමට හැකියාව ලැබුණා කියලා අපි කැමති මේ ප්‍රවෘත්ති පිළිබඳව විස්තර දැනගන්නට.
ඔව් මදන මෙතන දැන් මාස ගානක ඉඳලා මේ ප්‍රදේශයේ ගුවාටා කියන ප්‍රදේශයේ ඒ රෝගාතුර තත්ත්වයේ සිටින පුද්ගලයන් ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ගෙනියන්නට ඕනේ කියන කාරණාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර සංවිධාන කිහිපයක් රජයත් සමඟ සාකච්ඡා පවත්වන තිබුණා. ඉතින් මේ සාකච්ඡාවල අවසාන ප්‍රතිඵලය හැටියට තමයි මේ විදිහට ප්‍රථම වතාවට මේ ළමුන් පළමිනි කණ්ඩායම හැටියට ඉතාමත්ම රෝගී තත්ත්වයේ පසුවන කුඩා ළමුන් 4 දෙනෙක්ට ප්‍රතිකාර ලබා ගැනීමට යාමට අවසර ලබා දුන්නා. ඒ අනුව ඒ 4 දෙනා මේ වෙනකොට ඩැමස්කස් නුවරට ප්‍රතිකාර සඳහා ගෙන ගොසින් තියෙනවා. ඊට අමතරව තවත් මේ විදිහට ඒ හඳුනාගත් ළමුන් 25 දෙනෙකු තව කණ්ඩායමක් ඉදිරියේදී මේ විදිහටම වැඩිදුර ප්‍රතිකාර සඳහා ගෙන යාමට නම් කරලා තියෙනවා. ඉතින් අවුරුදු දැන් 4ක් විතර කාලයක් තුළ මේ ප්‍රදේශයට රජයේ පැත්තට ගමන් කරද්දත් ඒ වගේම රජයේ පැත්තේ ඉඳලා මේ කැරලිකාර ඉබ්‍රතන් රාජ විරෝධී කණ්ඩායම් විසින් පාලනය කරන ප්‍රදේශයට ඇතුළු වීමත් තහනම් කරලා තිබුණා. ඒ වගේම මේ ප්‍රදේශයේ ඇති දිගින් දිගටම ඇතිවන යුද තත්ත්වය නිසා බොහොම බරපතල ලෙස තුවාල ලැබපු අයට මේ ප්‍රතිකාර ලබා ගැනීමේ අවස්ථාව අහිමි වෙලා තිබුණා. ඉතින් අතරම මේ සාකච්ඡා මේ කුඩා දරුවන්ට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සාකච්ඡා යන අතරතුරේදී සෑහෙන පිරිසක් ඒ නිසි වෙලාවට ප්‍රතිකාර ලබා ගන්නට නොහැකි වීම නිසා ජීවිතක්ෂයට පත් වෙලා තිබුණා. ඉතින් එවැනි ඛේදජනක තත්ත්වයක් මැද්දේ තමයි මේ විදිහට මේ මානුෂික මෙහෙයුමක් හැටියට මේ ළමුන් සඳහා මේ විශේෂ සහනය සිවිල් පාර්ශ්වයෙන් ලබාගෙන මේ වෙනකොට ඒ කටයුතු සිදු කරමින් තියෙනවා.
ඔවේතකමමල් අපිට ඊයේ දවසේදී තවත් කනගාටුදායක ප්‍රවෘත්තියක් වාර්තා වුණා කාබුල් නුවරින් පිපිරීමක් සම්බන්ධයෙන්. අපි කැමති ඒ පිළිබඳව දැනට වාර්තා වන අලුත්ම තත්ත්වය දැනගන්න.
ඔව් මේක ඇත්තටම මරාගෙන මැරෙන ප්‍රහාරයක්. මේකට මුලින්ම තලිබාන් වරුම තමයි සැක කරේ. නමුත් පසුව IS සංවිධානයේ මේකේ වගකීම බාර අරගෙන තිබුණා. මේ ස්ථානයේ සිටිය 100කට අධික පිරිසක් විශේෂයෙන්ම කාබුල් නුවර සුළු ජාතික ෂියා භක්තිකයන් රැස් වෙලා ඔවුන් ඇත්තටම සමරමින් සිටියේ දැනට අවුරුදු 38කට කලින් අෆ්ගනිස්තානය රුසියානු හමුදාව විසින් ආක්‍රමණය කිරීම ඒ අවුරුදු 38ක සංවත්සරය සමරමින් ඉන්න අවස්ථාවක තමයි මේ විදිහට මේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල වුණේ. ඉතින් දැනට තියෙන අපිට අලුත් තොරතුරු අනුව යටත් පිරිසෙන් 41 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා කියලා වාර්තා වෙලා තියෙනවා. ඒකම තවත් 84 දෙනෙක් රෝහල්ගත කරලා තිබුණා. මෙතනදී ඒ රෝහල්ගත කරන නැත්තම් මේ පළවෙනි මරාගෙන මැරෙන ප්‍රහාරයත් එක්කලා සාහන සේවකෙන් ඒ ස්ථානයට එදින අවස්ථාවේදී තවත් කුඩා පිපිරීම් දෙකක් සිද්ධ වුණායි කියලා වාර්තා වෙනවා. ඉතින් ඒ පිපිරීම් වලින් මේ සාහන සේවකින්ටත් තුවාල සිදු වුණායි කියලා තමයි වාර්තාව. ඉතින් මේ පහුගිය මෑත කාලයේදී කාබුල් නුවර ඇතිවෙච්ච ප්‍රහාර වලින් දරුණුතම ප්‍රහාරය හැටියට දෙක හඳුන්වන්න පුළුවන්.
කාබුල් නුවර සිට අපි ඊළඟට පියමනින්නේ යුක්‍රේනයට සහ රුසියාවට. ඔබ දන්නවා රුසියාව සහ යුක්‍රේනය අතර සීතල යුද්ධයක් තවමත් පවතිනවා කියලා. මේ අතරතුරේදී යුක්‍රේනය සහ රුසියාවේ සහය ලැබෙන කැරලිකරුවන්ගේ සිරකරුවන් අතර හුවමාරුවක් සිද්ධ වුණා කියලා අපිට වාර්තා වෙනවා. අමල් මේ කාරණාව කොහොමද රුසියාවට ඒ වගේම යුක්‍රේනයට සහ මේ පොදු කලාපයට බලපාන්නේ?
මෙතන ඇත්තටම කාලයක් තිස්සේ දැන් අපි දන්නවා යුක්‍රේනයේ කොටසක් කරියා කියන ප්‍රදේශයේ රුසියාව ඇඳගත්තට පස්සේ මේ ප්‍රදේශයේ දිගින් දිගටම යුද ගිනි ඇවිලිමින් තිබුණා. මේ වෙනකොටත් ඇත්තටම දිනපතාම වාගේ ඒ දෙපාර්ශ්වයේ ගිනි අවි වලින් එකිනෙකාට ප්‍රහාර එල්ල කර ගැනීම වාර්තා වෙනවා. නමුත් මෙතනදී අලුත්ම ප්‍රවණතාවය අපි දකින්නේ දෙපාර්ශ්වයේ මෙකමතාවයකට ඇවිල්ලා තිනවා තමන්ගේ සිරකරුවන් ඒ රටවලට නැවතත් ආපහු බාර දෙන්න. මෙතන යුක්‍රේනයේ සතුව තියෙන රුසියානු සම්භවයක් තියෙන ඒ පිරිස නැවත දීමටත් ඒ වගේම රුසියානු හමුදාවට පක්ෂපාත කොටස් විසින් ඔවුන් අත්පත් කරගෙන තියෙන ඔවුන්ගේ යටත් කරගෙන තියෙන යුක්‍රේන් ජාතිකයන් මේ අවස්ථාවේදී නැවතත් යුක්‍රේන් රජයට බාර දීමක් තමයි සිද්ධ වුණේ. ඉතින් මේක අතරම පල්ලියේ මැදිහත් වීම ඇකිව මේ විදිහට මේ ක්‍රියාදාමය කිරීම තුළින් යම් කිසි දුරකට මේ දෙපාර්ශ්වය අතර ඇතිවලා තියෙන මේ යුදමේ තත්ත්වය සමනය කිරීමට රුගුලක් හැටියට තමයි හඳුන්වන්න පුළුවන්. පහුගිය කාලෙ දිගින් දිගටම සාම උත්සාහයන් කීපයක් අරගෙන තිබුණා. නමුත් ඒ එකකින්වත් යුද්ධේ නිමා කිරීම සම්බන්ධයෙන් සුබදායි ප්‍රතිචාරයක් ලබා ගන්නට බැරි වුණාට මේ අවස්ථාවේදී මේ පල්ලියේ මැදිහත් වීම තුළින් ඔවුන්ට හැකි වෙලා තියෙන ප්‍රථම වතාවට මේ විදිහට විශාල සංඛ්‍යාවක් තමන්ගේ සිරකරුවන් සුව මාරු කර ගැනීමට. ඉතින් ඒක ඇත්තටම මේ යුක්‍රේන සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන අර්බුදකාරී තත්ත්වය එක්තරා සුබ ලකුණක් හැටියට තමයි මේ අවුරුද්ද ගෙවි යන අවස්ථාවේදී අපිට දකින්න පුළුවන්.
ඔබ රැඳී සිටින්නේ SBS සිංහල වැඩසටහනේ ලෝවටා විශේෂාංගයේ සමගයි. අපි කතා බහ කරමින් සිටින්නේ විප්‍රතිජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධාන මාධ්‍යවේදියා අමල් ජයසිංහ මහතා සමග. අපි ඊළඟට අවධානය යොමු කරනවා කැනඩාවට සහ විශේෂයෙන්ම උතුරු ඇමරිකානු කලාපයට. ඔබ දන්නවා මේ වන විට දෙසැම්බර් මාසය ආරම්භ වෙත්ම ඔස්ට්‍රේලියාවේ ගෙවෙන්නේ ග්‍රීෂ්ම කාලය කියලා. නමුත් යුරෝපයට සහ එතනින් එහාට ගියපු ඇමරිකානු කලාපවලට විශේෂයෙන්ම ශීත කාලය උදා වෙලා තියෙනවා. මීට දින කිහිපයකට පෙර කැනඩාව ඇතුළු උතුරු ඇමරිකානු කලාපයේ ඇතැම් රටවල්වලට නොසිතූ විරු අන්දමින් හිමපතනයක් සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඉතිහාසයේ කවදාවත් නොවූ අන්දමේ කාලගුණික විපර්යාසයකට ඒ ප්‍රදේශයේ වැසියන්ට මුහුණ දෙන්නට සිද්ධ වෙලා තියෙනවා. අමල්, මේ හිමපතනයත් එක්ක කොහොමද කැනඩාවේ සහ උතුරු ඇමරිකාවේ තත්ත්වය වාර්තා වෙන්නේ?
මේක ඇත්තටම අපි මේ බැලුවොත් ගෝලීය කාලගුණික විපර්යාස පිළිබඳ බලකාම අතර හැමතිස්සෙම අපිට වාර්තා වෙන්නේ මීට කලින් කවදාවත් අත්විඳින්න නොවෙච්ච විදිහට දේශගුණයේ වෙනස් වුණා කියලා. ඉතින් මේ අවස්ථාවේදී ඒ වගේම තමයි විශේෂයෙන්ම කැනඩාව ඒ වගේම ඇමරිකාවේ උතුරෙන් තියෙන ඒ ප්‍රාන්තවල දෙන්නට වඩා හිම පතනය වෙලා තියෙනවා. ඊට අමතරව ඒ උෂ්ණත්වය පහළ වැටීමත් වෙන්දරත් වඩා මීට කලින් ඔවුන් අත්විඳපු නැති විදිහට උෂ්ණත්වය පහත වැටලා තියෙනවා. ඉතින් ඔහායෝ ප්‍රාන්තයේදී බස් නැවතුම් පොළක එක්තරා පුද්ගලයෙක් බස්නවතුන් පොලේ ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා මේ සීතල වැඩිකම නිසා. ඒ වගේම අපි කැනඩාව දිහා බලපුවාම කැනඩාවේ සමහර ස්ථානවලට ලැබිලා තියෙන ඒ හිව පතනය වෙලා තියෙන ප්‍රමාණය මීට කලින් ඔවුන් කවදාවත් අත්විඳපු නැති ප්‍රමාණයක් හැටියට තමයි හඳුන්වලා තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම අපිට දැනට තියෙන විදිහට විශාලතම දරුණුතම හිම කුණාටු හැටියට මේ ප්‍රදේශය හඳුන්වලා තියෙනවා. විශේෂයෙන්ම ගමනාගමනේ මේ වෙනකොට සෑහෙන දුරට අඩපණ වෙලා තියෙනවා. ඒ වගේම ගුවන් ගමන අත්හිටවන්න සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම හිම පතනය වෙන ප්‍රමාණය බැලුවොත් ඉතින් අඩි කිහිපයක් සමහර ස්ථානවල අඩි 5කට වැඩි ප්‍රමාණයක් සමහර පාරවල් හිමෙන් යට වෙලා තියෙන අවස්ථාවල් වාර්තා වෙලා තියෙනවා. ඉතින් එවැනි කිසි දෙයක් කවුරුවත් මීට කලින් අත්විඳපු නැති විදිහේ හිම පතනයකට තමයි ඔවුන්ට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ වෙනකොට විශේෂයෙන්ම හමුදා බට පිරිසල සහාය ලබා ගැනීමෙන් මේ මංමාවත් ඇතරම ප්‍රධාන පාරවල් ඒවා පිටසකර කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙනවා කියලා තියෙනවා. විශේෂයෙන්ම මොකද කවදාවත් මීට කලින් අත්විඳපු නැති අධික සීතලක් මේ ප්‍රදේශයට මේ දවස්වල තියෙන. අනිත් එක මේ කාලගුණික තත්ත්වය ජනවාරි මාසයේ පළවෙනි සතිය වෙනකල් මේක තියෙයි කියන ඒ අමාරුකයක් දැන් පළ කරලා තියෙනවා.
අපේ ඊළඟ හැරවුම සිද්ධ වෙන්නේ ඉන්දියාව දෙසට, අපේ අසල්වැසි රාජ්‍යයට. ඔබට මතක ඇති පසුගිය දිනවල ඉන්දියාවේ දකුණු දිග මුහුදු කලාපය සහ ශ්‍රී ලංකාවේ උතුරු කලාපය දරුණු සුළි කුණාටුවකට මුහුණ පෑවා. මේ සුළි කුණාටුවෙන් පස්සේ ඉන්දියාව මේ වන විට වාර්තා කරන පුද්ගලයන් 660 දෙනෙකු අතුරුදන් වෙලා ඉන්නවා කියලා. අමල්, මේ පිළිබඳව අලුත්ම තත්ත්වය කුමක්ද?
මේක ඇත්තටම ඉතාමත්ම ඛේදජනක තත්ත්වයක් කරමදුර. මොකද මේ මාසෙ මුලදී මේ විදිහට මේ ලංකාව හරහා ගමන් කරපු මේ සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවෙත් 29 දෙනෙක් විතර ජීවිතක්ෂයට පත් වුණා කියලා වාර්තා වෙනවා. ඒ වගේම නිවාස විශාල සංඛ්‍යාවකට අලාභ හානි වෙලා තිබුණා. නමුත් ජීවිත හානි සම්බන්ධයෙන් බැලුවොත් ශ්‍රී ලංකාවේ වාර්තා වෙච්ච ප්‍රමාණයට වඩා ධාමත්ම වැඩි ප්‍රමාණයක් අසල්වාසී ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තා වෙලා තිබුණා. විශේෂයෙන්ම 250කට විතර ආසන්න ප්‍රමාණයක් විශේෂයෙන්ම ඒ වෙරළ ආශ්‍රිත ප්‍රදේශවල හිටපු කේරළ වැසියන් මේ සුළි කුණාටුවට අහුවෙලා ඔවුන් ජීවිත ඔවුන්ට ජීවිත අහිමි වුණයි කියලා තමයි වාර්තා වුණේ. නමුත් දැන් වාර්තාවල තියෙන අලුත්ම තත්ත්වය තමයි මේ සුලි කුණාටුවෙන් පස්සේ, අතරම මේ සුලි කුණාටු තත්ත්වය පටන් ගත්තේ නොවැම්බර් මාසයේ අග වෙනකොට, ඒකින් මේ දක්වා තවමත් 600කට අධික පිරිසක්, දැන් ඔවුන් සංඛ්‍යාලේක අනුව ප්‍රකාශ කරලා තියෙනවා 660 දෙනෙක්, විශේෂයෙන්ම ධීවර කාර්මිකයන් ඔවුන් ආගිය අතක් නැහැ කියලා දැන් විශ්වාස කරනවා. ඔවුන් මේ සුලි කුණාටුවට අහුවෙලා ඔවුන් එක ගහගෙන එන්නට, එහෙම නැත්නම් ජීවිතක්ෂයට පත් වෙන්න නැති කියලා. ඉතින් ඒ පිටිබඳ අතරම දැන් ඔවුන් සම්බන්ධයෙන් සොයා බැලීමේ කටයුතු කිරීමක් වාර්තා වෙන්නේ. නමුත් යටත් පිරිසෙන් ඒ බලසිරුරුවත් සොයා ගැනීමට පුළුවන් කියන උත්සාහය, ඒ උත්සාහය තවමත් අත්හැරී නැති බව තමයි ඉන්දියා බලධාරීන් ප්‍රකාශ කරන්නේ. ඉතින් අපි මුලින් හිතුවට වඩා සෑහෙන මිනිස් ජීවිත සංඛ්‍යාවක් මේ ඔෂි සුලි කුණාටුවෙන් විදිගෙන තියෙනවා. ඒ ගිය මාසේ ඇති වෙච්ච ශ්‍රී ලංකාව සහ ඉන්දියා වාස්තව ඇති වෙච්ච ඒ සුලි කුණාටුවෙන්.
ඩෙංගු කියන්නේ ශ්‍රී ලංකාවේ බරපතල මාතෘකාවක්, විශේෂයෙන්ම අවුරුද්දේ සෑම දිනකම කතාබහ කරන මාතෘකාව බවට පත් වෙලා තියෙනවා මේ වන විට. පසුගිය දවස්වල ඩෙංගු එන්නතප් පිළිබඳව විශේෂයෙන්ම සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් කතාබහ කරන්න පටන් ගත්තා. නමුත් ඔන්න දැන් මේ එන්නත සම්බන්ධයෙන් තවත් අලුත් ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. අපි කැමති අමල් ගෙහඬින්ම ඒ විස්තර දැනගන්න.
මතර ඇත්තටම ශ්‍රී ලංකාවේ මේ ඩෙංගු වදුර උච්චතම තත්ත්වයකට පත් වෙන අවස්ථාවේදී ලොකු ඉල්ලුමක් තිබුණා මේ විදිහට ඩෙංගු එන්නතක් ශ්‍රී ලංකික ජනතාවට ලබා දෙන්නට ඕනෑ කියලා. නමුත් ඒ අවස්ථාවේදී අපේ සෞඛ්‍ය බලධාරීන් බොහොම තදින්ම කියා සිටියේ මේ එන්නත සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම ඒ පිළිබඳ 100%ක් ඒක ජාත්‍යන්තර ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කිරීමකින් තොරව ඒක ලංකාවේ ලබා දීම සම්බන්ධයෙන් එවැනි තීරණයක් ගන්න නැතයි කියලා. ඉතින් මෙතනදී ශ්‍රී ලංකා බලධාරීන්ව ඇත්තටම දැඩි විවේචනයට ලක් වුණා. මේක ඇයි මේ එන්නත ලබා දෙන්නේ නැත්තේ? ශ්‍රී ලංකාවේ මරණ 300කට අධික තරකට ඇවිල්ලා තිබිච්ච වෙලාවක ලක්ෂ 2-3ක් පිරිසකට ඩෙංගු රෝගය වැළඳලා තිබිච්ච අවස්ථාවක තමයි මේ විදිහට මේ එන්නත පිළිබඳ කතාබහ ඇති වෙන්නේ. නමුත් දැන් අලුත්ම තත්ත්වය තමයි මදුර ෆිලිපීනේ මේ එන්නත අනුමත කරලා ෆිලිපීන ජාතිකයන් 730,000කට අධික පිරිසකට මේ එන්නත ලබා දීලා තිබෙනවා. විශේෂයෙන්ම දරුවන්ට මේ එන්නත ලබා දුන්නා කියලා වාර්තා වෙනවා. නමුත් දැන් ඔවුන් සොයාගෙන තියෙනවා මේ එන්නත ඇත්තටම ඒකෙන් ඊට කලින් ඩෙංගු රෝගීර වැරදිච්ච නැති කෙනෙකුට මේ එන්නත ලබා දුන්නොත් ඔවුන්ට යම් කිසි විදිහකින් ඩෙංගු මදුරෙක් ගෙන් මේ රෝගය වැළඳුනොත් ඒ අවස්ථාවේදී අනෙකුත් අයට වඩා දරුණු විදිහට මේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්න පුළුවන් කියන එක මේ සනෝෆි කියන මේ එන්නත නිෂ්පාදනය කරපු සමාගමෙන් දැන් මේක පිටි අරගෙන තියෙනවා. ඉතින් ඒකත් එක්කලා ෆිලිපීනේ දැන් තීන්දුවක් අරගෙන තියෙනවා මේ එන්නත අත්හිට වීමටත්, ඒ වගේම මේ එන්නත ලබාගත්තු අය සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියා කරන්නේ කොහොමද, ඔවුන්ට නැවතත් මේ ඩෙංගු වැළඳුනොත් ඒ මාරාන්තික තත්වයෙන් ඔවුන් වළකා ගන්න කොහොමද කියන පිළිබඳ ඒ කතිකාව දැන් ෆිලිපීනේ ඇති වෙලා තියෙනවා. ඒ එක්කම අපිට දැනගන්නත් තියෙනවා මේ එන්නත ලබාගත් දරුවන් සම්බන්ධයෙන් යම් කිසි විදිහකට ඔවුන් වන්දි ඉල්ලීමක් කරන්නට තිබෙන තියෙනවා මේ තාංශ සමාගමෙන් මේ එන්නත නිෂ්පාදනය කරපු. ඉතින් මේක මුලින්ම මේ එන්නත අත්හදා බැරිමක් හැටියට හෝ එහෙම නැත්නම් ඒ ලෝකයේ ප්‍රථම වතාවට හඳුන්වා දුන්නේ ෆිලිපීනේ. නමුත් ඒ රට මේ වෙනකොට ඒ පිළිබඳ අර්බුදකාරී තත්වයකට දැන් මතු වෙලා තියෙනවා. මොකද මේකෙන් ලැබෙන ප්‍රයෝජනයට වැඩිය මේකෙන් ලැබෙන අනිසි විපාක දරුණු වන්නට පුළුවන් කියන පදම මත තමයි මේ විදිහට මේ බලධාරීන් මේ එන්නත අත්හිටවල තියෙන්නේ.
හොඳයි, අද දවසේ ලෝවට අවිශේෂංගේ අවසාන කතාබහ අපි වෙන් කරන්නේ අපි පසුගිය සතියේත් කතාබහ කරපු කතාවක දිගුවක් වෙතටයි. ඒ තමයි ශ්‍රී ලංකාවේ තේ සහ රුසියාවේ ඇස්බස්ටෝස් අතර කතන්දරය. මේට කුරුමිනියෙක් සම්බන්ධ බවටත් වාර්තා පළ වුණා. අපි පසුගිය සතියේ ලෝවට අවිශේෂංගෙන් හෙළිදරව් කළා මේකට නැවකුත් ඇඳිලා තියෙනවා කියලා. ලංකාවේ තේ අපනයනට රුසියාවෙන් පැනවූ ඒ තහනම තාවකාලිකව ඉවත් කරලා තියෙනවා කියලා තමයි දැනට වාර්තා වෙන්නේ. නමුත් මේ කතාව තවමත් ඉවර නැහැ කියලා තමයි බොහෝ දෙනා පවසන්නේ. අමල්, මේ වෙන විට වාර්තා
අලුත්ම තත්ත්වය තමයි රුසියාව ප්‍රකාශයට පත් කරලා තියෙනවා ශ්‍රී ලංකාවේ නැවතත් රුසියාවට ගෙන්වා ගැනීමට අවසරය ලබා දෙනවායි කියලා. එතකොට ලංකාවේ තේවලට තිබිච්ච ඒ තහනම දැන් ඉවත් වෙලා තියෙනවා. ඔවුන් කියනවා මේක තාවකාලිකව ඉවත් කිරීමක් කියලා. ඒ අතරතුරේදී ඔවුන්ගේ දූත පිරිසක් ලංකාවට පිටත් කර යවනවායි කියලා වාර්තා වෙනවා. ඔවුන් ලබන සතියේදී ලංකාවට පැමිණීමට නියමිතයි. ඔවුන්ගේ බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ අපනයනය කිරීමේදී ඒ ගන්නා ක්‍රියාමාර්ගයන් පිළිබඳ අධ්‍යයනයක් කරන්නට. ඉතින් කවුරුත් දන්නවා ශ්‍රී ලංකාවේ තමයි ලෝකයේ ප්‍රමිතියෙන් ඉහළම තේ හැටියට දැනට මේ හුඟක් අය තියාගෙන තියෙනවා. ඉතින් එසේ තිබුණත් මේ තේ සම්බන්ධයෙන් පනවපු තහනම ඇත්තරම මේ තේවර දිවිච්ච කුණමුණියක් නිසා නෙමෙයි, නමුත් ඊට අවශේෂ කාරණා නිසා පනවපු තහනමක් හැටියට තමයි ශ්‍රී ලංකා බලධාරීන් හඳුනාගෙන තියෙන්නේ. ඉතින් රුසියාවෙන් ලංකාව ඊට කලින් ගෙන්වපු ඇස්බස්ටස් ගෙන්වීම සම්බන්ධයෙන් ඒ තහනමක් පනවලා තිබුණා. නමුත් දැන් රජයේ ඒ තහනම තාවකාලික ඉවත් කරලා තියෙනවා. ඉතින් ඒ අනුව ජනවාරි මාසෙන් එහාට ශ්‍රී ලංකාවට ඒ රුසියාවේ නිෂ්පාදිත ඇස්බස්ටස් ගෙන්වීම ඒ අවසරය ලැබිලා තියෙනවා. ඒකම ශ්‍රී ලංකාව රුසියාවෙන් ලබා ගැනීමට නියමිත මේ මතභේදයට තුරුදුන්න යාත්‍රාව සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ දේවරුත් පැහැදිලි කිරීමක් එහෙම නැත්නම් ඔවුන්ගේ මතයක් එහෙම නැත්නම් ඔවුන්ගේ අදහස ප්‍රකාශ කරලා තියෙනවා. ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශ කියලා තිබුණ මේ නිදී ගන්නට යන්නේ පාර්ලිමේන්තුවක් නෙවෙයි, ඒක ශ්‍රී ලංකාව වෙනුවෙන් නිෂ්පාදනය කරන අලුත් යාත්‍රාවක් කියන එක. ඒකෙන් පෙනියන්නේ ශ්‍රී ලංකා රජය මේ යාත්‍රාව කොතරම් මිල අධික වුණත් ඒකට විශාල ණයක් මිලියන 1.25 මිලියන 125ක ණයක් ලබා ගත්තත් ඒ ගනුදෙනු ඉදිරියට ගෙනියන බව ශ්‍රී ලංකාව ඒ ප්‍රබලංගිය කරලා තියෙනවා. ඒ වටපිටාව තුළ තමයි මේ විදිහට මේ තේ අර්බුදය සියලුම පාර්ශ්වයන් විසින් මේ අවස්ථාවේදී විසඳගෙන තියෙන එක තාවකාලික විසඳුමක් විදිහට වුන් හඳුන්වලා දීලා තියෙන්නේ. මොකද මේ නිල වශයෙන් ඒ අනෙකුත් ඒ අවශ්‍ය කාරණා විශේෂයෙන්ම මේ ඇස්බස්ටස් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ ගැසට් නිවේදන, ඒ වගේම නැව මිලදී ගැනීම පිළිබඳ මේ නැව තහවුරු කිරීම පිළිබඳ කාරණා, ඒවා ඉදිරියේදී සිදුවෙන්න කියන කාරණා හැටියට ඒවා ඒවා ඒවදීවා සිද්ධ වෙනවයි කියන පදනම මත තමයි මේ තහනම තේවලට පනවපු තහනම රුසියාව ඉවත් කරලා තියෙන්නේ.
අපි කතා බහ කරමින් සිටියේ AFP ප්‍රවෘත්තිජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සමග. මේ ගෙවි යන සතියේ ලෝකයේ සිද්ධ වෙච්ච උණුසුම් සහ වැදගත් තොරතුරු පිළිබඳව අපේ ලෝවටා විශේෂාංගේ. අපි අද ගෙනාවේ 2017 වසරේ අවසාන ලෝවටා විශේෂාංගයයි. අපි ලබන සිකුරාදා නැවතත් 2018 වසරේ ලෝකයේ පළවෙනි සතියේ උණුසුම් තතු විත්තිත් සමග එකතු වෙමු. අමල්, ඔබට බොහොමත්ම ස්තුතියි. සුබ නව වසරක් ප්‍රාර්ථනා කරනවා.
ඔබටත් අපි අසන්නටත් සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.